රූපයි. එහෙමනම් අද දිනත් අප මේ සූදානම් වන්නේ සඳුදා දිනයන්හි පවත්වන ධර්ම සාකච්ඡාවට සහභාගී වීම සඳහායි. ඒ සඳහා අදත් අපගේ මේ ධම් සභා මණ්ඩපයට පැමිණ සිටිනවා මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා. අපි ඉතාම ගෞරවයෙන් එතුමාට ආරාධනා කර සිටිනවා අද දින ධර්ම සාකච්ඡාව පවත්වන ලෙසට. ඒ වගේම සියලු දෙනාම අද අපි ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සුලාන මහත්මිය ඇතුළු හැම දෙනාටම. කාට හරි දහම් ගැටලුවක් තියෙනවා නම් යොමු කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ડોક્ટર රවි. ප්‍රශ්නයක් තියෙනවා මූල පරියාය සූත්‍රයෙන් අපේ ගරු අලගේ අනුමුදස්සී ස්වාමීන් වහන්සේ උඹට විස්තර කළ දුන්නා. මේ දැන් ඒකේ කියනවා මේ ඔය මේ බ්‍රහ්ම ලෝක විඥානායතනය ඔය දිව්‍ය ලෝක ඔය වගේ හැම එකක්ම මඤ්ඤණා කියලා. එතකොට ඊට අමතරව කියනවා මේ ඇසෙන එක ඇසීම අර මේ දැකීම දිත්තේ ඇසීම මුතේ විඤ්ඤාතේ ඒවත් මඤ්ඤණා කියලා. එතකොට අර දිව්‍ය ලෝකාරියෝ බ්‍රහ්ම ලෝක ඒවනම් හිතා ගන්න පුළුවන් මේක කොහොමද කියලා ටිකක් හිතන්න අමාරුයි. මොකද මේ දැන් අපි කියමුකෝ පොඩිම ළමයෙකුට නම් ඇසීම දැනීම දැනගැනීම ඒ වගේවා වෙන් වෙන් කරලා අඳුර ගන්න බැරිව අර ඒවනම් අපි මඤ්ඤණා. හැබැයි අර දැනගැනීම තියෙන එක ඒක මඤ්ඤණාවක් වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හිතා ගන්න අමාරුයි. පොඩ්ඩක් ඒක තේරුම් කරලා දෙන්න පුළුවන්ද? තේරුවන් සරණයි.
ඔව් තේරුවන් සරණයි. දැන් අනිත් ලෝක ටික මඤ්ඤණා කියලා තේරුම් ගන්න පහසුයි. දැන් අසු වෙන්නේ සැහෙන්න දහම විමසනකෙකුට. ඉතින් ඒ කියන්නේ විමසන්නේ නැතුවත් මඤ්ඤණා කියලා කෙනෙකුට කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔය සතර අපායක් කියලා තියනවාද? ඕක නිකන් මේ මනක්කල් පිට දෙයක් විතරයි, ඔයගොල්ලෝ හදාගත්තු දෙයක් විතරයි කියලා එහෙම කියන්න පුළුවන්. සතර අපාය, දිව්‍ය ලෝක, අපි ඔය කියන්නේ භෞතිකවාදියෝ නැත්නම් මාක්ස්වාදියෝ, උච්ඡේදවාදියෝ කියලා එහෙම කියන. ඒගොල්ලෝ එක පිළිගන්නේ නැහැ නේ. ඔයා කිව්වොත් ඒක ඉතින් ඔයගොල්ලෝ හදාගත්තු එකක් විතරයි, ඔහොම එකක් නැහැ කියනවා. දැන් ඒක එන්නේ විමසීමක් නැතුවනේ. ඒක නුවණකට අහුවෙන්නේ නැහැ. ඊළඟට අපි දැන් ධම විමසලා විමසලා යම් කිසි නුවණකින් කියනවා මේ ඔය ලෝක ටික විතරක් නෙමේ අපි මනුස්ස ලෝකේ භෞතික ලෝකේ මානසික ලෝකේ ඒ සේරම මඤ්ඤණා කියන තැනකට මේ ගොඩක් විමසගෙන ගිහින් නුවණකට එන්න පුළුවන්. අපි කියන්නේ අංගන්න කෙනා ඉන්නේ මේ ලෝකේ තියනවා කියන තැනකනේ. අපිට ලැබෙන ලෝක මේ අපි දකින්න ලෝකේ ඒකත් මඤ්ඤණාවක් දකින්න ලොකු නුවණක් ඕන. විමසීම කරන්න ඕන. එතකොට ඊළඟට අපිට ආයතන වලට ලැබෙන ඒවා ඒවා ඉන්නේ ඔය අපි දන්න ලෝකේ හැදිලා තියෙන්නේ රූප, ඇහැට රූප, කනට ශබ්ද, ඔයගේ ගන්ධ රස පොට්ටබ්ද ඔයින් තමයි ලෝකේ හැදිලා තියෙන්නේ කියලා අර භෞතික මට්ටමෙන් එහාට කියන්නත් පුළුවන්. ඒ කියන්නේ එළියේ තියෙන ඒවා මේ හිතෙන් දැනගන්න ඒවා කියන මට්ටමක ඒකත් ඒ විමසීමත් තුලින් යන්නේ නේද?
එහෙමයි.
ඒකත් නිකන් එන්නේ නැහැනේ කෙනෙකුට. ගොඩාක් මේ විමසීමත් තුලින් නේද එන්නේ.
එහෙමයි.
අපිට ඊළඟට භෞතිකයක් නැහැ, මේ මානසික ලෝකයක් විතරයි තියෙන්නේ. ඔක තමයි විඥාන ඒ පැත්තට යන්නේ ටිකෙන් ටික. විඥාණයෙන් තමයි ලෝකෙ නිර්මාණය කරලා තියෙන්නේ කියලා විඥාන මාර්ගය. ඒකට ඇතෙන්පත් කෙනෙක් වෙනවා මේ විමසීම තුනේ. ඊළඟට විඥාණය කියන්නේ බොරුවක් විඥාණය කියලා දෙයක් නැහැ කියලා. ඒ කිසිවක් නැත කියන අකින්චඤ්ඤා යතනේ පැත්තට යන්නත් පුළුවන්. ඒවා නිකන් අය නෙමෙයි. මේ විමසනාය තමයි ඒ වගේ අවබෝධවලට යන. ඒක මන් දෘෂ්ටි කියනවා කියලා අවබෝධ. අකද නිකං කෙනෙකුට එන එක නෙමෙයි. මුගා පින්සන භාවනාවල යෙදෙන අයතේමත්කම තියෙන. ඔය ඔක්කොම මඤ්ඤණා කිව්වත් අපිට ප්‍රශ්නේ ඉන්නේ මේ අපි අත් දකින්න ටික කොහොමද බොරුයි කියන්නේ. ඒක ඉන්නවනේ එනවා. පේන ඇහෙන දැනෙන දැනගන්න. ඒක වෙන කවුරුවත් නෙමෙයිනේ මමමනේ කරන්නේ
නේද?
හරි. ඔකට කොහමද මඤ්ඤණාවක් කියන්නේ? එන්න තව විමසීම අවදි වෙනවා. තමාර කතා ටිකෙන් කියාගෙන ආවේ කන් කෙනෙකුට ඒව මඤ්ඤණා කියලා තේන්නේ ඒ විමසීම තුල, දෙවීම තුල යම්කිසි අවබෝධයක් ඒක නේ.
එහෙමයි.
ඒ වගේ දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනානේ එක එක පරිදි සලායතන ලෝකය කියලා කියනවානේ. ඒකට ඔය ක්‍රියා අපි හතරක් කිව්වට හයක් නේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන කොට සලායතන. සලායතන වලින් එන ක්‍රියා ටික නේ තියෙන්නේ. ඉතින් බුදු කෙනෙක්ගෙන් ඇහෙනවා එකක් මඤ්ඤණක් කියලා. හරි.
එහෙමයි.
ඒ ඇහෙන දේට අනුව දැන් අපි විමසීම තව යන්න ඕනේ. ඇයි මෙහෙම කියන්නේ? ඒක තමයි ඇත්ත. ඔබ දැන් ඔය පැත්ත තමයි අපි මේ ගොඩක් ඉතින් මේ සාකලේ දැන් මම ඉවේ ඇයි ඇයි පෙනීම නැත්නම් දැකීම කියලා දැනගන්න. කොහොමද ඇයි මේ ඇසීම සිද්ධ වෙන්නේ? මොකද්ද මේ? කොහොමද ඕක වෙන්නේ කියලා ඔන්නව ඒ සිද්ධිය වෙන වෙනම විවසගෙන යන්නවා. ඒ විමසන කෙනාගේ ඥානය තමයි මේවා මේ පවතින ස්වභාවයන්ද නැත්නම් මඤ්ඤණාද කියන එන වැටේ. ඉතින් මෙතන තව පැත්තකට යොමු වෙනවා. ඔය සිත සුතමත විඤ්ඤාත අතර නැත්නම් ඇසීම නැහැ. දැකීම ඇසීම දැනීම දැන ගැනීම කියනකොට බලන්න එතෙන්දී අපි අර බාහිර පැත්තේ ඉඳලා අජ්ජත්ත පැත්තට යොමු වෙනවා නේද? අපිට ආධ්‍යාත්මය කියන්න වෙන්නේ ඔය පැත්තට නේද?
එහෙමයි.
අවන් එක තමා තුල සිද්ධි වගේනේ. නේද?
එහෙමයි.
බහි බහිද්දනේ මම ආජ්‍යත්තට යොමු වීමක් වෙයි කියන්නේ. ඒත් මං කියේ අර බහිද්ද සංහා වගේම ආජ්‍යත්ත සංහා ඒ ආකාරයෙන්ම යෙදෙනවා. බහිද්දයට 18 ආකාරයකට යෙදෙනවා වගේ ආජ්‍යත්තේ 18 ආකාරයක සංහාවක් යෙදිලා තියෙනවා. එතකොට ඒකයි ඒවා විමසන්න කියන්නේ. තව තව ඒවා නුවණින් විමසන්නවා. එහෙමයි. ඒකත් එක්ක විමසීමේදී මඤ්ඤණාවක් කියන පැත්ත
ඒක තමනම් පැහැදිලිුන්නේ මේ මඤ්ඤණාවක් කියන එක දැන් අපිට ප්‍රකට වෙන එකක් නේ. දැන් දිව්‍ය ලෝක කියන එක බ්‍රහ්ම ලෝක අපිට ප්‍රකට වෙන්නේ. අපි ඒක පොත්වල දැකලා ස්වාමින් වහන්සේලා කියලා එහෙම දැනගත්තා. ඒක මඤ්ඤණාව හරි අර මේ ප්‍රකට වෙන එකක් මඤ්ඤණාවක් කිව්වොත්
ඒක තමයි. ඒක ඒ එකක් අරන් විමසීමට යන්න ඕන. දැන් ඒව නම් අපි පිටින් ගත්ත දැනුමක් නේ.
එහෙමයි.
දැනෙනවා කියන එක, ඇහෙනවා කියන එක සිද්ධ වෙන දෙයක් නේද? නෑ කියන්න බෑනේ. එතකොට දැන් ඒක ඒ සිද්ධිය තව තව විමසන්න ඉතින්දී අපි කියන්නේ සිද්ධිය සිද්ධියෙන් දකින්න කියලා. සිද්ධිය සිද්ධියෙන් දකින්න. මොකක්ද ඒකේ ප්‍රවිධයකට කියන්නේ? ඒකට සංකල්ප එකතු කරන්න එපා. නේ. අපේ සංකල්ප නැතුව සංකල්ප ගෙවහන් ඒවා පේන්නේ කොහොමද? නේ. අපි හිතන දේවල් ඒ සංකල්ප නැතුව වුණොත් නේද සිද්ධිය සිද්ධියෙන් දකින්න පුළුවන්. සංකල්ප දැම්මොත් අපි යමක් එකතු කරලා. ඒකට බලන්න. ඔය කියපු ඒවා. දැනීම, ඇසීම, දැනීම, දැන ගැනීම කියන ඒවා ඒ කැමති එකක් අරගෙන විනසගෙන යන්න මොකක්ද තේනවා කියන්නේ. මොකද්ද ඇහෙන කතිය? මොකද්ද දැනෙනවා කියන්නේ? කෙසේද මේ දැනීම කියන්නේ මොකක්ද? මොකක්ද කියලා දැන් බලන්න. මේ දැනෙනවානේ, දැනෙනවා කියන එක. හොඳට බලන්න මොකකටද මේ දැනෙනවා කියන්නේ? හරි. එන්න මේ වගේ කියලා
අපි ඩොක්ටර් දැන් දැනෙනවා කිව්වහම දැන් මේ දැනෙනවා කියන එක අපි දැන් කලින් ඔය අර මේ දිත්තේ දිත්තමත්සන් සුතේ සුතමත්සන් මේ ඒ පරයයන් බලන කාලේ අපි බැලුවා මේක දැනීම කියන විතරයි පේරෙන්නේ මේ කකුල කියන එක අපේ මඤ්ඤණාව මේක මේ
දැනීම කකුලේ දැනෙනවා කිව්වා. කකුල කියන එක මඤ්ඤණාවක් බව ඉමසීමේ ගන්නවා නේද?
ගන්නවා. හරි. දැන් අර විලත් පෘථග්ජන වාගේ ඔය මේව ධර්මය අහලා තරමක් අහලා තියෙන අය ඒක තේරෙනවා. එතකොට මේ
කකුල පොළේ වදිනවා කියන.
ඔව්.
එතකොට දැනෙනවානේ.
ඔව්.
එතකොට ප්‍රශ්න කරන්න පුළුවන් මේ දැනීම කියන්නේ කකුලද දැනීම කියන්නේ පොළවද?
ඔව්.
ඒ දෙකම වෙන්න බෑනේ. ඒ දෙක අපේ සංකල්ප නිසා දැනීමේ ওই જાති නෑ නේද?
එහෙම.
ඒක දැනීම හොඳට බලන ගමන් ඒ පරීක්ෂණය කරන්න ඕන. දැන් තියෙන දැනීම දිහා හොඳට බලන්න ඒ දැනීමේ ශරීරය තියනවාද? ඒ දැනීමේ ශරීරය කියලා එකක් තියෙන්න බෑ. සම්පත තියෙන දැනීමක් දිහා හොඳට බලන්න. ඒකත් එක්ක යන්නවා. දැන් අපි දැනීම නැහැ කියන්න නෙමෙයි මේ යන්නේ. දැනෙනවනේ අපිට ප්‍රකට වෙනවා. පත්ති කියලා විමසගෙන යන්නේ. හරි. ඒ දැනීම ශරීරයේ කොටසක කියලානේ අපිට මුලින්ම දැනෙන්නේ නේද?
ඒ
මානසික පැත්තට ඇහුවොත් ශරීරේ නැත්තම් දැනීම තියෙයිද?
එහෙම.
කියන්න බෑනේ නේ?
එහෙම. බෑ. එතකොට මේ ශරීරයත් මඤ්ඤණාවක් කියලා අපිට අදහසක් තියෙනවා. ශරීරය කියන එකත් මඤ්ඤණාවක්. එතකොට
හිතන්න මේ අදහස වෙන්නේ දැනීම හොඳට විමසුවොත් දැනීම කියන එක හරියට තියනවද තියෙන්න බෑ. එකමඤ්ඤණාවක්.
එකමඤ්ඤණාවක්. ඒ මඤ්ඤණාවකට දැනීමක් කියන්නත් බෑ ඒකට.
එහෙමනම් දැනීම තියෙන තැනක් පනවන එක කොච්චර සුදුසුද? දැන් ශරීරයක් පැනුනේ නැත්තම් මේ දැනෙන්නේ අපේ, මේ දැනෙන්නේ කකුලේ, මේ දැනෙන්නේ බඩේ, ඔහොම කියන්න පුළුවන්. ඒ කියන එක ආයේ මඤ්ඤණාවක් වෙනව නේද? දැන් ඒකක් නැහැ නේ දැනීම තුල. ශරීරේ කොටසක් නැහැ. ඒක අපේ සංකල්පයක් විතරනේ එහෙම වුණා. නේද?
එහෙමයි.
එතකොට ඔන්න දැන් හොඳට දැනීම දිහා බලන්න මොකද්ද මේ දැනෙනවා කියන්නේ. එහෙනම් විස්තර කරන්න පුළුවන්ද බලන්න. සංකල්ප නැති. මොකක්ද තියෙන දැනීම දිහා බලාගෙන මොකද්ද මේ දැනෙනවා කියන්නේ. ඒක බඩගින්නද? මොකද්ද මේ දැනෙනවා? පිපාසක. ඒ දැනීමනේ. ඒ වචනේ කොහෙන්ද එන්නේ? ඒකට අර්ථයක් තියනවද මේ දැනීම?
ඔව් පටන් ගන්න පදනමක් නැහැ වගේ හිතනවා මේ.
ඔව් ඒකයි මේක ඔය ඔක ප්‍රායෝගිකව ගොඩක් කළොත් විතරයි මේක කතා කරන්න පුළුවන්.
එහෙමයි. දැන් ඇසක් තියෙන බවත් මඤ්ඤණාවක් නේ. එතකොට එහෙමනම් දැකීම
මොකද්ද? දැකීම කියන්නේ මොකද්ද? දැනීම කියන්නේ මොකද්ද? ඇසි කියන්නේ මඤ්ඤණා වලින් තොරව දැන් විස්තර කරන්න ඕන. ඒ තමන්ටම කියන්න පුළුවන්ද? තමාට ලැබෙනවද විදිහක් මේක? මේ සිද්ධිය ලැබෙනවා. දැන් සිද්ධියේ විග්‍රහයක් ලැබෙනවද? විස්තරයක්. මේක මෙහෙමයි කියලා මේකට තමයි මම දැනීම කියන්නේ. මේකට තමයි ඇසීම කියන්නේ කියලා කියන්න පුළුවන්ද? කාට හරි පුළුවන් නම් කියන්න. එහෙනම් විමසගෙන විමසගෙට එකනේ තමන් දැනීම කියලා අර්ථ දක්වන්නේ මොන වගේ ස්වභාවයකටද කියන එක මොන වගේ ස්වરૂපයක් කියන එක ඇත්ත හොයාගෙන යන්න. දැන් කවුවත් කියපු එකකින් නෙවෙයි. දැන් අපිට දැනීම මඤ්ඤණාවක් කියන එක අපි දන්නේ නැහැ. අපව කවුරුත් කියපු එකක් අහපු එකක් මේක දැනුමක්. ඒ දැනුම ගන්න එපා. ඒක අපි අහලා තිබුණාට ඒ දැනුම දැම්ම විමසන්නේ නැහැ. අපි අපේ පැත්තේ ඉන්න ඕන මේ දැනීම මොකද්ද කියලා හොඳට බලාගන්න. ඇසීම මොකද්ද කියලා හොඳට විමසන්න. දැන් කාට හරි විස්තර කරන්න පුළුවන්ද මේ ඇහෙනවා කියන්නේ මොකක්ද? පේනවා කියන්නේ මොකක්ද? එහේ කොහොමද ඒක දැන්? ඒක තමයි විස්තර කරගන්න බලන්න. නැත්නම් පේනවා කියන සිද්ධිය දන්නේම නැති. ඇහෙනවා කියන සිද්ධිය දන්නේම නැති. කෙනෙකුට ඕක විස්තර කරලා දෙන්න ඕන. කොපිටදම පේනවා කියලා කියන්නේ ඒ යොදන්. ඇහෙනවා කියලා යොදන්. දැනෙනවා කියලා යොදන්. දැනෙනවා කියන එක අරගෙන බලන්න තව කෙනෙකුට ඕක කියා දෙන්න පුළුවන්ද කියලා. කියා දෙන්න කියන්නේ එයාට දැනিলা නෑ. අපි දන්න දෙන්නේ. තව කෙනෙක් නොදන්න දෙයි මේ තව කෙනෙකුට කියන්න හදන. දැනෙනවා කියන එක තව කෙනෙකුට කියා දෙන්නේ කොහොමද? එන්න මට මෙහෙම දැනීමක් තියෙනවා කියන එක කොහොමද තව කෙනෙකුට කියන්නේ? දැන් ලොකු රිදීමක් තියෙනවා කියලා හිතන්න. ඒ හැඟීම තව කෙනෙකුට දෙන්න එක. දැන් රිදෙනවා කියේ අපිට හැඟීමක් තියෙනවා මේ වගේ කියලා. ප්‍රකට වීමක් තියෙනවා. ඒ ප්‍රකට වීම තව කෙනෙකුට කොහොමද ඒ හැඟීමම දෙන්නේ? පුළුවන්. තමයි රිදීමක් තියෙනවා මොකක් හරි. දැන් ඒක තව කෙනෙකුට කියන්න ඕන මට මෙන්න මේ වගේ රිදීමක් තියෙනවා. දැන් ඒ හැඟීම තව කෙනෙකුට විස්තර කරන්නේ කොහොමද? කොහොමද කියන්නේ? ඉතින් කියා ගන්න බැයි නම් කෙන්දිරි කකා ඉන්න තමයි තියෙන්නේ නේද? අනිත් පැයට ඇහෙන. මේක මොකක්ද කියලා කියන්න පුළුවන්. දැන් සමහරුන්ට සමහර වෙලාවට අත්දැකලා ඇති දැන් ડોක්ටර් කෙනෙක් ළඟට යනවා, හැබැයි ලෙඩේ මෙන්න මේකයි කියලා කියාගන්න බෑ. තියනද ඒ වගේ අවස්ථා? හරියටම මොන වචනෙන් කිව්වත් ડોක්ටර්ට තේරෙන්නේ නෑ මගේ ලෙඩේ කියන තැනට එනවනේ. අසනීපයක් කියනවා, ඒක මොකක්ද කියලා කියන්න බෑ. වෙලා තියෙනවා. අනේ ඒ වගේ තමයි දැන්. මොකද්ද දැනීමක් කියනවා. රිදීමක් කියනවා. මේ දැනීම මෙන්න මෙහෙමයි මේකයි කියලා හරියටම කියන්න පුළුවන්ද? ඔකේ. ඔකට තව ගන්න උදාහරණයක් දැන් දැනීම කියලා මං හිතන්නේම මේ එක පුළුවන් අනිත් අයටත් දැනෙනවනේ කියලා. එහෙම නේද? අපි මේ දැනීම තව කෙනෙකුට මේ මොහොතේ නෑ මට තියෙන දැනීම. එතකොට කොහොමද මේක කියන්නේ? හැබැයි යා කලින් අත්දකලත් නෑ ඒ වගේ අනිත් පැත්තෙන්. හරි? තමයි නේ මොකක් හරි දස්කයක් කොමක් මොකක් හරි කියන්න අනිත් එක්කෙනා ඒක අත්දකලම නැහැ. දැන් මේ හැඟීම ඒ දැනෙන ප්‍රකට වීම ඒ විදිහටම අනිත් එක්කෙනාට දෙන්න ඕන. පුළුවන්ද දැන්? ඒ අදහසම දෙන්න පුළුවන්. ඒක අපි ගන්න උදාහරණයක් ගන්න. අපි මොනවා හරි කනවා ලුණු රස කියන එක. දැන් ලුණු රස කියන එක ලුණු කාලම නැති කෙනෙක් ඉන්නවා. එයාට මේක විග්‍රහ කරලා දෙන්න පුළුවන්ද? ලුණු රස කියන්නේ මේකයි. පුළුවන් කමක් තියනවා. කියා ගන්නත් ඕන. කොහොමද කියන්නේ? මොන විස්තරය කළත් ඒ හැඟීම දෙන්න පුළුවන්ද එයාට? බැහැ නේද?
ඔව් බැක් කරන්න බෑ.
දැන් බලන්න ඔය විදිහටම වාට දැන් දැනෙන දැනීම තව කෙනෙකුට විග්‍රහ කරලා දෙන්න පුළුවන්. එයාටත් ඒ විදිහටම දැනෙන්න. එයා කියන්නේ මෙන්න මේකයි කියලා. අනේ එහෙම කිව්වොත් තමයි ඔක ඒක ගැන අපි ඒ විමසීම කළාද කියන එකට යන්නේ. අපි කන් වචනයට කිව්වට හරියන්නේ නැහැ. ඕක ඉතින් මේ කියන්න බෑනේ. විග්‍රහයන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ. ඒවා අහලා තියෙන දේවල් මිසක් තමන්ගේ පරීක්ෂණේ නෙමෙයි. කොහෙන්ද දාගත්තු ටිකක් වෙයි කියන්නේ. එහෙම කියලා බෑ. තමන්ගේ ඥානයක් වෙන්න නම් ආගෙන් හරි අහපු එකක් කියලා හරියන්නේ නැහැ නේද? විමානේ ඕන අපේම දැක්මක් වෙන විදිහට. තේරෙනවද? ඒ දැක්ම වෙන මට්ටමට විමසුවොත් දැන් දික්ක කියන එක විස්තර කරන්න පුළුවන්ද? සුත කියන එක විස්තර කරන්න පුළුවන්ද? මුත කියන එක, විඤ්ඤාත කියන එක පුළුවන්ද? තමන්ගේ ස්වභාවය තව කෙනෙකුට ඒ විදිහටම එන්න ඒක විග්‍රහ කරන්න පුළුවන්.
එමය ડોක්ටර් ඉවගේ ඔය ආපෝ තේජෝ වායෝ කියන එකත් ඒ විදිහම ප්‍රශ්නයක් නේ.
ඔව්. දැන් මඤ්ඤණාවම මඤ්ඤණාව කියන්නේ ඒකයි. දැන් ඔය පරීක්ෂණය කළොත් තමයි අපිට ඒක මඤ්ඤණාවක් කියලා Tamanට දකින්න පුළුවන්. දැන් අපි පටවිය එළියේ තියනවා කියලා හිතාගෙන ඉඳන් ඒක මඤ්ඤණාවක් කියන්න ගියාට ඒක දැක්පක් නෙමෙයි. ඒක නිකන් අපි රවට්ට ගැනීමක් විතරනේ. වාගෙන් හරිය අහලා තියෙන හින්දා ඒක මඤ්ඤණාවක් කියනවා. ඔක බොරුයි කියනවා. උපදින්න බෑ කියනවා. හටගෙන නැති වෙලා කියනවා. එහෙම මොන විස්තරේ කිව්වත් අපි පටවිය ගැන කතා කරනවා කියන්නේ පටවිය මඤ්ඤණාව කියන අවබෝධය නැහැ කියන්නේ. එබැවින් කියන්නේ බල්ලා වතුරට ඉදලා ඇවිල්ලා මේ බල්ලෙක් ගැන මොනවා හරි අදහසක් කිව්වෝ එයා ඒක පිළිසින්ද දැකලාද එන තැනයි අර බල්ලා මෙහෙම බත්ති මම රැවටිලා නෑ කිව්වට වැඩක් තියනවා නැහැ නේද?
ඔන්නතරපිටියදී
පටවියා පොතේ ජෝවායෝ වල මම මුලා වෙලා නෑ. මම මුලා මම ඒ කියන්නේ දැනගත්තු දේ කියනවා කියන්නේ මුලා වෙලා නෑ කියන අදහස ඒකේ යෙදෙනවනේ නේද? තමන්ගෙතත් කාට හරි මොකක් හරි කියන්නේ මම මේ දන්න හින්දා කියන්නේ කියන එක යෙදෙනව නේද? දන්න හින්දා කියනවා කියන එකේ ඇතුලේ තියෙන්නේ මොකද්ද? මං පැවටිලා නෑ කියන එක නේද?
එහෙම.
ඔව්. ඒ දන්න එක ගැන තව විමසන්න කියන එක තමයි දැන් මේ කියන්නේ.
එහෙනම් ඔක්ක තව ප්‍රශ්නයක් තියෙනවා මේ. එතකොට මඤ්ඤණාවක් නොවන එකක් කොහොමද අපිට තේරුම් කරලා දෙන්න පුළුවන්?
එතකොට මඤ්ඤණාවක් නොවන එකක් ඉස්සෙල්ලා කියන්නකෝ. මෙන්න මේක කිය. එක විස්තර කරන්න බලන්න. මඤ්ඤණාවක් නොවන දෙයකට උදාහරණයක් කියන්න. එතකොට ඒක අරන් කතා කරන්න පුළුවන්.
හිත කියන එක මඤ්ඤණාවක් නෙවෙයි.
දැන් කියන්න බලන්න ඔබතුමා හිත කියන්නේ මොකටද කියලා. මඤ්ඤණාවක් නෙවෙයි. එක මොකක්ද කියලා කියන්න පුළුවන්. හිත කියලා දෙයක් ගැන දන්නව නේද?
ඔව් හිත. ඔව් දැන්. හිත දැන් අපි කියමුකෝ මේ කන්දක් දිහා බැලුවාම ඒක කන්ද හිත එතන. එතකොට අසද්දයක් ඇහුනහම හිත එතන. එතකොට රසයක් දැනුනහම හිත එතන. එතකොට හිත නැතුව ඔය එකක්වත් ප්‍රකට වෙන්නේ නැහැ.
ඔය කියපු උදාහරණ තුනේම හිත ගැනද කිව්වේ කියලා බලන්න හරියට.
ඔව් හිත
අම්බක්
දෙහා හිත යෙදෙන තැන් කිව්වේ.
නෑ යෙදෙන තැන් නෙමෙයි නෑ හිත කියන්නේ මොකද්ද කියලා. මම කියන්නේ මොකක්ද ඇහුවා මගේ දේවල් ගැන කියලා හරියන්නේ නැහැ. අනේ දැන් ඔයා කවුද කියලා අහනවා. එතකොට කියනවා මගේ ගේ මෙන්න මේ වගේ තට්ටු පහක් තියෙනවා. මේකේ මෙහෙමයි. මගේ කාර් එක මෙහෙමයි. මගේ පුතා මෙන්න මෙයා දොස්තර. මගේ මේ යාළුවා මෙන්න මෙහෙම. ඔයා කිව්වහම මම කියන එකද දැන් විස්තර කරන්නේ? මම කියන එකේ යෙදීමක් කියන්නේ ඔන්න ඔය වගේ දෙයක්. මගේ දෙයක් ගැන විස්තර කරනවා වගේ වැඩ. අපි මගේ දෙයක් ගැන නෙමෙයිනේ ඇහුවේ, යෙදීමක් ගැන නෙමෙයිනේ ඇහුවේ. නේද?
එහෙම.
හිත කියන්නේ මොකක්ද ඇහුවහම හිත කරන වැඩ ටික කියලා හරියන්නේ නැහැ. නේද?
එහෙම.
බලන්න හිත කියන්නේ මොකක්ද?
අර හිතේ තියෙන අර හිත කියන එක බෙදන්න බෑ. හිත කියන එක එක වාක්‍යයක්. ඒක කොතන ගියත් හිත එකම මේ
දැන් හිත කියන්නේ මොකද්ද? හිත කියන්නේ මොකක්ද වහන් හිතේ ලක්ෂණ නෙවෙයි අහන්නේ.
එහෙම
හිත කරන වැඩ ටික නෙවෙයි අහන්නේ. නේද?
මඤ්ඤණාවක් නොවන එකක්
මඤ්ඤණා කියන වචනේ මඤ්ඤණාව කියන්නේ මොකද්ද?
අපි මේ සංකල්ප ඔපලිග් දකින එක.
සංකල්ප. ඒක කියන දෙයක්ද? එන්න කියලා මෙහෙම පෙන්වන්න පුළුවන් එකක්ද?
බැ පෙන්නන්න බැ සංකල්පන පෙන්නන්න බැ සංකල්පන පාවිච්චි කරන්නත් බැ.
ඔව්. ඒක දැන් හිත මඤ්ඤණාවක් නෙවෙයි නම් හිත ගැන කියන්න පුළුවන් වෙන්නේ නැහැ. හිතම හිතේම නේ. පෙන්නන්න මෙන්න මේක තමයි හිත කියන්නේ. පෙන්නන්න කියන්නේ මේ ඇහෙන් පෙන්නන්න කියන එක නෙවෙයි. නම් විදිහකට හරි ඒක කියන්න පුළුවන් වෙන්න ඕනනේ නේද? ඒක කියන්නේ මඤ්ඤණාවක් නෙවෙයි නම්
සංකල්පනා වලින් තොරව එකක් මට හිතා ගන්න අමාරුයි. ડોક્ટર පුළුවන් නම් පොඩ්ඩක් උදව් කරන්න. තේරුම් කරගන්න.
ඉතින් මට උදව් කරන්න බෑ. දැන් ඔබතුමාට ප්‍රශ්නේ ආවනම් දැන් ඉත කියලා දෙයක් කියනවා නම් මොකද්ද මේ? මොකද්ද මේ? කොහොමද හිත තියනවා කියලා දැනගන්නේ කියලා ඒක විමසගෙන යන්න ඕන. එතකොට මඤ්ඤණාවක් නෙවෙයි නම් මොකක් හරි විදිහකට ඒක තව කෙනෙකුට කියන්න පුළුවන් වෙන්නේ නැහැ මෙන්න මේකයි කියලා. නේද? නෑ බෙගන්න මේ තව කෙනෙකුට කියන්න පුළුවන්ද නැත්නම් තමාටම ඔක කියාගන්න පුළුවන්. හිත කියලා එකක් මම දැනගත්තේ කොහොමද? ඒක හොයන්න වෙනවනේ.
ඔව් දැන් ඔක මේ ධර්මයේ කියවෙනවනේ මේ පරමාර්ථ ධර්ම කියලා චිත්ත චෛතසික රූප එහෙම ඒකත් ඉතින් අර අපුල තමයි
එතන ඒ දැනුමක්ද නැත්නම් මේ දැන් මේ මොහොතේ Tamange පරීක්ෂණය
ඒකක් දැනුමක් ඒක
දැනුමක් කියන්නේ
ඒක දැන් අපි තේරුම් අරගන්න කියලා තියෙන්නේ මේක ආයි තව බෙදන්න බෑ. බෙදන්න බැරි නම් අන්න ඒක
තේරුම් අරන් කියන්නේ කවුරු හරි කියපු එකක් තේරුම් අරන්නේ බෙදන්න බෑ. ඒ දැනුම නෙමෙයි මේ අහන්නේ. ඒ තව කෙනෙක්ගෙන් ඉගෙනගත්තු එකක් අනිත් පැත්තට කියනවා. නේ ඒකට තමයි අපි දැනුම කියන්නේ.
එහෙම
දැනුමෙන් වැඩන්නේ නැහැ. ඥානයටයි යන්නේ. හිත කියන්නේ මොකක්ද? හිත කියලා ස්වභාවය ප්‍රකට වෙනවා නම් මේ මොකක්ද? ඒක අපි ඉගෙනගත්තු ඒවා කියලා හරියන්නේ නැහැ. ඒවා අපේ සංකල්ප. කලින් ගත්තු ඒවා කියලා හරියන්නේ නැහැ. දැන් මේ මොහොතේ හිත කියලා දැනෙනවා නම් ඒ හිත මොකක්ද? සංකල්ප වලින් තොරව මොකද්ද කියලා හොයන. හිත විදිහට දකින්න. ඒ දකින්න කියන්නේ අපේ සංකල්ප නෙවෙයි. ඕක පරමාර්ථ කිව්වොත් ඒක පරමාර්ථ කියන්නේ මොකද්ද කියලා අහන්න වෙනවා ඊළඟට. ඒකමම කියන වචනේ ඉතින් අර දැනුමකින් කියන එක වෙනම ඒක මොකක්ද? ඒකට අපි මේ කියන එක නෙවෙයි අහන එක නෙවෙයි. අහන එකට නෙවෙයි උත්තරේ දෙන්නේ. කියන ප්‍රශ්නෙට නෙවෙයි උත්තරේ දෙන්නේ. එපායර කොහෙද යන්නේ මල්ලේ පොල් තිබ්බා වගේ කියලා කියන. හිත කියන්නේ මොකක්ද නම් ඒ ප්‍රශ්නෙට විතරක් වෙන ඒව නැතුව උත්තර දෙන්න. එන සංකල්ප ගන්න. එතකොට තමයි ඔක මඤ්ඤණාවක්ද නැද්ද කියන එක හොයාගන්න පුළුවන්. විස්තර කරන්න පුළුවන් වුණා නම් මඤ්ඤණාවක් නෙවෙයි. නේද? ඇත්තටම තියෙනවා. එම බැයි නම් අපිට අපේ සංකල්ප ටිකක් නම් කියන්නේ එක මඤ්ඤණාවක් කියලා කියන්න වෙනව නේද?
එහෙමයි.
එතකොට මේ මඤ්ඤණාවක් කියලා කාගෙන් හරි අහලා දැනුමකින් දාගන්න එක නෙමෙයි. තමන් පරීක්ෂණේ කරගෙන ගිහිල්ලා ඒක අවබෝධයක් වෙනවා. හරි දැක්මක් වෙනවා. දැක්ම කියන්නේ අපි අහලා තියෙන දේ නෙවෙයි නේ නේද?
එහෙම.
දැන් තේරෙනවද මේ පරීක්ෂණය මොකද්ද කියලා? ලොකු ඉමසීමක යන්න තියෙනවා. නිකන් ඉන්නා නෙවෙයි. මොනවාම හරි ලැබීමක් වුණොත්, ප්‍රකට වීමක් වුණොත් එතකොට මේක මොකද්ද කියනකට වඩා කෙසේද මේ? ඒ මොනවාම හරි ලැබීමට දෙන يعني සාධාරණ වචන
තමයි. මේ සූත්‍රයේ මේ මන් තේරුම් ගත්ත විදිහට මේක කියන්නේ මේ ඒක පුද්ගලයාට මේකේ මොකක් හරි දැක්කහම එයාට විද්‍යාවක් ලැබෙනවා. මේ අපි ස්වාමීන් වහන්සේ කී විදිහට මේක මඤ්ඤණාවක් කියලා දකින්න කියලා මේක.
නෑ මං හිතන්නේ එහෙම විද්‍යාවක් ලැබෙනවා කියලා. අපිට උදව්වක් තියෙනවා. හිතන ප්‍රමේ යන්න නැතුව ඔය ඒ මාර්ගයක් නෙමෙයි විස්තර කරලා තියෙන්නේ. ඒ දැක්මක් නේ විස්තර කරලා තියෙන්නේ. පෘථග්ජනයාට මෙහෙමයි තියෙන්නේ. ශ්‍රේක පුද්ගලයාට මෙහෙමයි තියෙන්නේ. රහතන් වහන්සේට මෙහෙමයි තියෙන්නේ. නේද? තේන්නේ කියන කතාව අර දැක්මවා.
පතම් පෘථග්ජනයාට ශ්‍රේක පුත්‍රලයට මාමඤ්ඤණත්වක් රහතන් වහන්සේට නමඤ්ඤණාවක් කියලා තමයි විස්තර
කරන්නේ. ඒක දැන් බලන්න අපිට කරන්න කියපු වැඩක්ද ඒ සත්‍යය විස්තර කිරීමක්.
ඔව් අපිට ළඟා කරගත යුතු විදිහක් ඒක.
නෑ. නෑ. ඒ සත්‍යය නේද විස්තර කරලා තියෙන. දැන් රහතන් වහන්සේ නමඤ්ඤති කියන එක ඒ රහතන් වහන්සේ කියන ස්වභාවයේ විස්තර කිරීමක් නේද?
එහෙමයි.
ඒකට ඒක මාර්ගයක් නෙවෙයි. මේ ස්වභාවය විස්තර කිරීම කියන්නේ. කවදා හරි රහත් වුණොත් තියෙන ස්වභාවය මෙහෙමයි කියලා කියන්නේ. නේද? එහෙම කරන්න කියන එකක් නෙමෙයි. දැන් ඔයගොල්ලෝ මඤ්ඤණා කරන්න නැතුව ඉන්න කියලා එහෙම කියන්නේ
නැහැ. නෑ මඤ්ඤණාවක් කියලා දකින්න කියලා වගේ තමයි.
එහෙම කියලා තියනවා. සූත්‍රේ තියනවාද?
නෑ ස්වාමීන් වහන්සේ තේරුම් කරනකොට මම හිතන්නේ මම ඒක තේරුම් ගත්ත විදිහ වැරදි වෙන්නේ
නැහැ. නෑ නෑ මෙහෙමයි. මම ඇහුවේ නෑ ස්වාමීන් වහන්සේගේ දේශනාව. එහෙනම් මන් දන්නේ නැහැ. හරි. මට මං කියවලා හරි ඇහිලා හරි කියන්නේ අර ඒක මතක තියෙන්නේ මේ විදිහට. ඉතින් පුතග්ඥය මඤ්ඤති, ඒක පුද්ගලයා මා මඤ්ඤති, රහතන් වහන්සේ හරි තථාගතයන් වහන්සේ හරි නමයි. මොනවා ගැනද කියනකොට තමයි අර ඔබතුමාගේ පු ලෝක ටික මේ පටවියාපෝ තේජෝ ස්වභාව ටික නේද? සමනාද කියන්නේ. අයි දිට්ඨ සුත මොක විඤ්ඤාත වගේ ඒවා. ඒ හැම සිද්ධියටම පුතඥය මඤ්ඤණ තීසේක පුද්ගලයා මේ ස්වභාවයේ මාමඤ්ඤති. පහතන් වහන්සේ කියන ස්වභාවය නමඤ්ඤ. ඒ ස්වභාවය විග්‍රහයක් විතරයි නේද? අපිට ඇහෙන
මේ සම්බන්ධයෙන් මම තවදුරටත් මගේ අවධානය යොමු කළා. මට බලන්න මේ කතාව උත්සාහ කළා. කොච්චර සංඥාද?
ඒකේ මම දන්නේ ඇත්තටම මම ස්වාමින්වහන්සේගේ දේශනාව ඇහුවේ නෑ. එහෙනම් කාට හරි ඒ ගැටලු තියෙන එකෙන් කියන්නේ ඒ කියපු දේ ගැන අහන්න එපා කියන එක නෙවෙයි. අපි මේ අනිත් කයකට ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේ කතා කරපු දේවල් ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒ ප්‍රශ්න අපිට තියෙන්නේ විමසීම අවදි වෙනවා. ඒක මටත් කරන උදව්වා. මගේත් විමසීම අවදි වෙනවා. දැන් ඔයගොල්ලෝ ප්‍රශ්න අහනකොට නම් මටත් ඒකට මම ඒක ගැන හිතනවා නේ විමසනවා නේ ඒක එක්කනේ කියන්නේ. ඒකයි මේ අහන එකයි කියන එකයි දේශනා කරන එකයි අහන එකයි දෙකම ධර්ම අවබෝධයට හේතු වෙනවා කියන්නේ. එහෙනම් අපි හරි ධර්මතාවය ගැන විමසනවා. ඇයි මෙහෙම කිව්වේ? කෙසේද මේ දැන් අපිට ප්‍රකට වෙන එකක් අරගෙන කොහොමද මේ මෙහෙම වෙන්නේ? ඒතර ඒකේ මම දකින්නේ අපිට ඕනම ලැබීමක් රටවීමක් ගැන ඔය විමසීම යන්න පුළුවන්. ඒතර ඒකෙදි අපිට තියෙන බාහිරෙන් එන උදව්ව තමයි සංකල්ප නොදා විමසී. يعني සිද්ධිය සිද්ධියෙන් දකින. එච්චරයි. يعني ඕක බොරුයි, ඕක වෙන්න බෑ, ඕක මඤ්ඤණාවා, එහෙම හදාගන්න නෙමෙයි. සිද්ධිය සිද්ධියෙන් විමසන. يعني එකම සත්‍ය හොයන්න. අද්දැත්ත. ඒක දැනගෙන යන්න නෙමෙයි. මොකද දැනගත්තොත් හොයන්න දෙයක් නැහැ. මඤ්ඤණාවක් ඕක වෙන්න බෑ කියලා දැනගත්ත පස්සේ අපිට දැන් මොනවද හොයන්නේ? ඉතින් වෙන්න ඕන එක දාගන්න එපා. ඒක උදව් කරලා තියෙන්නේ මට හිතන විදිහට ඔන්න තමන්ගේ ඥාණය ඒ මට්ටමට වැඩුණොත් එහෙම වෙන්න ඕන. අපිට ඥාණය චෙක් කරගන්න පුළුවන්. තාම මේ වරද්දගෙනද නැත්නම් මේ තාම අනුගත වෙලාද වගේ. ඒ එන දෘෂ්ටියක ඉන්නේ. ඒකට උදව්වක් නිසා ඒක ඒ අවබෝධය ආවට පස්සේ විග්‍රහයක්. දැන් තාතන් වහන්සේ ගැන විග්‍රහය අපිට තේරෙන්නේ රහත් වුණා නම්. ඒක කියන්නේ අපේ මඤ්ඤණාවක් කියලා. ඒ එහෙමකට ටිකක් ගැලපෙනවා අර නිවනත් මඤ්ඤණාවක් කියලා කියන්නේ.
එහෙමයි. රහතන් වහන්සේ ගැන කියන එක අර ලුණු විස්තර කරනවා වගේ රහතන් වහන්සේ අවබෝධ කරපු එකක් අපි අවබෝධ කරගන්න නැතුව අපි ඒක විස්තර කරනවා වගේ තමයි මට හිතෙන්නේ. මේ මම හිතනවා මේ අනිකට
අපේ පැත්ත ලුණු විස්තර කිරීම නෙමෙයි. අපි ලුණු කාලා නැහැ. ලුණු ගැන විග්‍රහය අහගෙන අපි ලුණු රස මෙන්න මේකයි කියලා දන්නවද දැනගන්නවද සහතන් වහන්සේ ගැන කතා කරන්නේ. අපි තව කෙනෙකුට කියන්න යනවා ලුණු රහ ගැන අපි ලුණු කවදාවත් අත්විඳලා
නැතුව.
එතකොට ඒක මඤ්ඤණාවක්ම විතර දැනුමක්ම විතරයි සංකල්ප ගොඩක් විතර දැක්මක් වෙන්නේ නැහැ නේද?
මේක ගැන තේරුම් ගන්න ඒ අවබෝධය ලැබුව දවසට තමයි මම හිතන්නේ තේරුම් ගන්න පුළුවන්.
ලැබුව දවසට දැන් බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේ ගැන විග්‍රහයක් කළා නම් ඒක තේරුම් ගන්න පුළුවන්. හැබැයි නෑර තව දේවල් කියනවානේ. රහතන් වහන්සේ විග්‍රහය නෝනට පුතග්ජනයගේ විග්‍රහයක් තියෙනවා නේද?
එහෙමයි.
ඒක අපි අත්දකින්නේ නැද්ද? ඒක තේරුම් ගන්න බැහැ. පුතඥන ස්වභාවය තේරුම් ගන්නවා කියන්නේ ඒක බවට පත් වෙන. ඒ කියන්නේ පුතඥයට මඤ්ඤණාව අහු වෙන්නේ නැහෙනේ නේද? මඤ්ඤණාව
කියන්නේ.
ඒක පුද්ගලයන් ඉදන්නේ මඤ්ඤණාව කියන මොකක්ද කියලා නේද? කියන්නේ අර වතුරට ඉබෙන බල්ලා දන්නේ නෑනේ එයා මඤ්ඤණාවක ඉන්නවා කියලා. බල්ලෙක් ඉන්නවා කියලා පිළිගන්නේ. අර කවදාවත් ඒක තේරුම් ගන්න බෑ. නේද? දැන් යම් කිසි දැක්මක් ඇතේනවා. එතකොට දැන් හරි පහතන් වහන්සේ ගැන නම් ඒක කොහෙත්ම අල්ලන්න බෑ කියමුකෝ. පුතග්ජන ස්වභාවය මොකද්ද කියලා අල්ලගන්න බැහැ. බැරි වෙන්න ඕනද? ඔව් දහම එක්ක විමසීම කරනකොට අඩුගානේ එතෙන්ටවත් එන්න වෙනවනේ නේ. බැරි වෙන්න බෑ.
පුතග්ජන අපේ අඩුපාඩුව එතකොට පේනවා මේ එතලා අපි හිතන විදිහේ අඩුපාඩුවක් තියෙන බව පේනවා මේ මොකක්ද අඩුපාඩුව කියලා අල්ලගන්න බැරුවයි ඉන්නේ.
අඩුපාඩුව පේනවා නම් ඒක පුදුමයි. මඤ්ඤණාව බව දැකීම හැකියාව. මඤ්ඤණාව නැතුව ඉඳීම නෙමෙයි. මඤ්ඤණාව මඤ්ඤණාව බව දකින්න පුළුවන් සේක භාවය. ඒකනේ. සේකයා මාමඤ්ඤති වෙන්න හේතුව ඒකනේ. මඤ්ඤණාව මඤ්ඤණාව බව දකින්න පුළුවන්. ඒකේ අර්ථ දෙකක් තියෙනවා. ඊළඟට එයාගේ ඥානයට අහු වෙනවා පුතග්ජනයා මේ අඤ්ඤණාවේ රහතන් වහන්සේ ඒක ඔය ස්වභාවයේ යෙදෙන්න බෑ නමඤ්ඤ. අනේ ඒක තුල තමයි මාමඤ්ඤති. අඤ්ඤණාවෙන් අඤ්ඤණාවෙන් එතර වෙන්න මාමඤ්ඤ කියන පැත්තට ඒ දැක්මයි නේකට තමයි ශ්‍රේක භාවය කියන්නේ. එතකොට ඒ හින්දා තමයි මං කියේ කොහොමද දැන් මඤ්ඤණාව වෙනවා. එතකොට මඤ්ඤණාව නොවන දෙයක් ගැන කතා කරනකොට මං කියවා හරි ඒකට උදාහරණයක්. මඤ්ඤණාව නොවන. නැහැ. ඒ උදාහරණ කිව්වා කියන්නේ අපි ඒ හිත ගැන විමසලා නැහැ. දැන් හිත කියලා හිත කියන එක මඤ්ඤණාව නෙවෙයි නං ඒ කියන්නේ හිත කියන එක අර දැක්මක් වෙන තාත්තල් විමසලා නැහැ. ඒක අපේ පැත්ත වෙන්න ඕනේ තමයි. ඒක විමසගෙන යන්න ඕන. ඒ විමසන එකට උදව්ව තමයි අර සංකල්ප දැම්ම නම් සිද්ධිය සිද්ධියෙන් දැක්කනේ මේ. අපි යමක් කළා. ඒ දැනුම ගැට ගැහුවා. අනේ එතනින් මේ විදර්ශනය මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. කොහොමද මොකද්ද කරන්න ඕන කියන මේ හොයන විදිහ යම් කිසි මට්ටමකට ඒක ඥානය නෙමෙයි. ඥානය පහළ වෙන්න නම් ඉන්න මේ වගේ විමසීමක් කරගෙන යන්න වෙනවා කියනවා වගේ එක. හොඳයි. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි. මං කියන්නේ මේ ડોක්ටර් මේ අර මතක් කර දීමක් කියන්නේ දැන් අපි මේ සංකල්ප බව මතක් කර දීමක් වෙනවා මේ අපි මේ ගැන යම් ධර්මයක් අහලා තියුනහම මොකක් හරි සංකල්ප ටික අයින් සංකල්ප තියෙනවා ඒවා අයින් කරන්න කියන උපදේශයක් වගේ එකක් මම හිතන්නේ මේ සූත්‍රයෙන් දීලා තියෙන්නේ. කියන්නේ අපිට තේරෙන්නේ නැති එකක් මෙන්න මේ විදිහට දකින්න කියලා අර යොමු කිරීමක් වගේ කියලා මම හිතනවා. මේ පැහැදිලි ડોක්ටර් කියපු එක මම තවදුරටත් හිතන්න තේරුම් ගන්නයි.
ගයි තේරුම් ගන්න.
එතකොට මට හිතුණා මෙහෙම දැන් මම ජීවත් වෙනවා කියන්නේ මගේ ජීවිතය කියන්නේ රූප ගන්ධ ශබ්ද ඔය රස ස්පර්ශ ඒවයින් තොරව මට ජීවිතයක් නැහැ නියතකම මම ජීවත් වෙනවාම කියන්නේ මම හිතාති ඕවත් එක කටයුතු කරන එකනේ. එතකොට දැන් මට මෙහෙම සිදුවීමක් වුණා. දැන් මම නැගිටිද්දි මගේ අත මේ පිටි වැටුණා. එතකොට මට ටක් ගාලා මේ තද ගතියක් තමයි දැනුනේ. එතකොට මං හිතුවා දැන් පිටිය තදයිනේ. දැන් මගේ අතට හොඳටම දැනුණා. ඊට පස්සේ මම හිතුවා දැන් මෝක මේ දැනෙන්නම ඕනේ නැහැ නේ ඇත්තටම. ඇස් එකෙන් බැලුවත් මට පේනවනේ පිටිය කියන එක මේ තද දෙයක් කියන එක. එතකොට දැන් මට හිතුනේ ඇත්තරම දැන් මේ තද බව මොකද්ද? දැන් ගොරෝසු බව මොකද්ද? කියන එක හිතෙච්ච වෙච්ච දේ තමයි ලෝක ටිකක් වෙනස්ගෙන යන්නේ. ඉතින් දැන් අපි හැමතිස්සෙම දැන් මේක මොකද්ද කියන එක දැන් මගේ හිතේ තියෙනවනේ. දැන් හැම එකටම සංකල්පයක්. දකින්න හැම රූපයකටම, අහන හැම ශබ්දයකටම, දැනෙන හැම රසයකටම. හැම දෙයකටම මාතෘකාවක් තියෙන සංකල්පයක් ඇත්තටම. ඒ කියන්නේ මොළු වත් වෙනවාම කියන්නේ මම අඥානාවක් ඇත්තටම. ඒ කියන්නේ අපිට හැම දෙයකටම තියෙනවනේ මෙහෙමයි කියලා එකක්. එතකොට මුළු සමස්ත මම කියන්නේ මම ජීවත් වෙනාම කියන්නේ ඇත්තටම අඥානාවක් ඉන්නේ මම.
දැන් අඥානාව කියන්නේ ඒක ජීවත්
එකකට මට හිතුනේ ඒ දැන් හිතමුක දැන් උදාහරණයක් විතර දැන් මේ බිත්තිය මම මට දැනුණා. එතකොට මාස්ටර් කස්සාලේන මේක තදයි කුරෝසුයි හයයි එහෙම දේවල් ගොඩක් එනවා. එතකොට ඒ අර එතකොට කියන්න පුළුවන් කොහොමද ඒක කියන්නේ. එතකොට මම දැනගෙන හිටපු දෙයක් මාස්ටර් කිසිච්ච දැනුම කලින් දැනගෙන හිටපු දෙයක් මම හරින් කියලා හිතාගෙන ඉන්න දේ. එතකොට ඒක බොරුවක් ඇත්තටම දැන් ඒක බොරුවක් කියලා එනට රැස්තම දෙක හොයන්නේ නැති හිම ස්වභාවයක් කියන්න බෑනේ. එතකොට අර නොවන බවක් නියන් අර නොවන බවක් කිව්ව තිබුණානේ. ඒ කියන අර මොකක් හරි බවක් කියන ස්වභාවයක්ද. ඒ කියන්නේ බොරුවක් කියන එක කිව්ව තිබුණ අපි දැන් නිසා කියන එක අහලා තියෙන නිසා. එතකොට අර කියන්න වෙන්නේ කොහොමද මිසී බවක් නේද එකෙන්දෙන්
ඒක එකක් දැනද හොයන්නේ කියන එක යනවා. දැන් බිත්තිය බව නම් අපි දැනගත්තේ නේද?
ඔව්.
ඒ බව කියන්නේ මොකක්ද?
මොකේද
බිත්තිය?
ඔව්. ඔව් කෙසේද බිත්තිය කියවත් ඇත්තට මේක හොයාගෙන යද්දි කියන්නේ මේසේ බිත්තිය කියන එක හම්බ වෙන්නේ නැහෙනේ. මේ බිත්තිය හම්බ වෙන්නේ නැහෙනේ එතකොට.
ඒක තමයි දැන් ඒ ස්වરૂපය ප්‍රකට වුණානේ අපිට ජීවත් වෙනවා කියලා කිව්වේ මේ ස්වરૂපයක් ප්‍රකට වීමනේ. තරා
විදිහට
මොකක්ද කොහොමද මේක ඒක විමසගෙන යන්න වෙනවනේ.
එතකොට මං කියුවේ මදන් ජේමාර විමසුවත් දැන් අපි අර යමකට කිට්ටු වුණා. දැන් ඔය දැන් අපිට තියෙන දැන් හම්බෙන්න දෙයක් දැන් අපි හැමතිස්සෙම හම්බෙන්න දෙයක් ළඟ ඉඳලා නියු. දැන් එහෙම විමසුවත් දැන් මිසේ කියන එක නෙමෙයි අපිට ලැබෙන්නේ. රූපයක් නම් එහෙමයි. දැන් කෙසේ රූපයයි මේ රූපයයි කිව්වම වෙනස් නේ. එතකොට මං කියන්නේ රූප ගන්ධයක් ශබ්දයක් ඒ වගේ දෙයක් අපිට ලැබෙන කියන එක මම කියන්න උත්සාහ කළේ.
ඔව්.
එතකොට මේ රූපය කියන එක නෙමෙයි මෙසේ ශබ්දය කියන එක නෙමෙයි මේ රූපය කිව්වොත් ශබ්දය කිව්වොත් අපිට හැමතිස්සෙම ලැබෙන එකත් එක ලැබිලා තියෙන මඤ්ඤණාවක්. දැන් මට එහෙම මට කියන්නේ ඒක
දැන් අපි මඤ්ඤණාව මේකයි එහෙම නැත්නම් මේ ලැබෙනදී මඤ්ඤණාව මේ ලැබීම මඤ්ඤණාව මේ ඒ
මඤ්ඤණාවක් මඤ්ඤණාවක් වෙලා නේද?
මඤ්ඤණාවක් වෙලා කියන එක තමයි දෙන්නම
දැන්. දැන් මේකයි
කියන්නේ. යන දෙයක් මඤ්ඤණාව කියලා කියනවා මඤ්ඤණාව මඤ්ඤණාව කියන ස්වරූපයකට අහු වෙලා තියෙනවා මට.
මයි
මඤ්ඤණාව කියන ස්වරූපය.
බලාගෙනදී අන්තිමට මෙච්චරට ආව වෙනවා. ඒ කියන්නේ මඤ්ඤණාවක් කියන අර ස්ථිරයි එතකොට ඒක. අර
ඔන්න හරි. දැන් අපේ මඤ්ඤණාව කියන එක ස්ථිර කරගෙන අපිට ලැබෙන හැම එකක්ම උප මඤ්ඤණාවක් කියන්නේ.
ඔව්.
තේරෙනවා.
අපි ඒ ලැබීම හොයලා නෙමෙයි එතකොට. අර දැනුමකට ගලපු.
ඕ ඒක ඇත්ත.
උදයන් කියේ දැන් පිට ප්‍රකට වීම. පිටියනම් පිටිය කියන එක කෙසේද පිටිය කියලා හොයනවා. නැත්නම් අල්ලන එක ඇල්ලීම. කෙසේද ඇල්ලීම? නැත්නම් ඒ දැනීම. කෙසේද දැනීම? පෙරෝය. මඤ්ඤණාව කියන විග්‍රහයත් අයින් කරන්න.
ඔව්. හරි.
ප්‍රකට වීම මොකද්ද? දැන් ප්‍රකට වීමනේ ඔකනේ ජීවත් වීම කියලා කිව්වේ නේ. ජීවත් වීම මොකද්ද? කෙසේද ජීවත් වෙනවා? මොකද්ද ජීවත් වෙනවා කියන්නේ? නේද? එහෙම එකක් තියනවනේ නැතුව නෙමෙයි.
නැතුව නෙමෙයි ජීවත් වෙනවනේ.
ඔව්. එතකොට මොකටද මේ ජීවත් වෙනවා කියන්නේ? අර අහලා තියෙන එකෙන් ගලපන්න එක. ආදිත්‍ය සුතමත විඤ්ඤාත තමයි ජීවත් වෙන්නේ. ඒ අපි දැනුම ගන්නවා. එහෙනම් මේ වෙලාවේ මං ජීවත් වෙනවා කියන්නේ ඇයි? වගේ? ඒකට අර පරණ දැනුම නෙමෙයි.
හරි.
සමාධියේ පරික්ෂණය.
ඉතේ අනවත්‍යෙන්ට දැනුමට දැනුම මේ ගලපන්න උත්සාහ කරන කොච්චර කරත්.
ඔව් ඔව්. මමපත් කියනවා ඉතින් ඒ තමයි අපිට බාහිරෙන් උදව්වක් ඕන කියන්නේ අපි හරි මේක හරි ඒ කරන කෙනාට උදව්ව ඕන සෙවීම තුල ඇහෙනකොට තමයි ඒ සෙවීම කළා නම් තමයි ඒ කියන එක ඇහෙන්නේ සංඝහන එකට ආදී ඉඳලා කරන්න ගියත් මේක කරන තමන් තව තව ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ ඒ සිද්ධිය එක්ක එන ප්‍රශ්න. අපි මේ ඒ පරිච්ඡේදය තුල එන ප්‍රශ්න. එහෙනම් එහෙම ඒක නැට යන්න පුළුවන් නේ.
ඒක. තව ටිකක් ඉතල බලලම් කතා කරන්න ඕනේ.
ඔනේ හොඳයි ඒ විමසීමේ මං හිතන්නේ සෑහෙන දේවල් මතුවෙන්නේ. ඔව්. තේරුම් ගන්න. කාට හරි තියනවද මනා හරි අහන්න?
තෙරුවන් සරණයි සර්.
ඔව්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මම අන්තිම මොහොතේ මේ සම්බන්ධ මේ ජොයින් වුණේ මේ ප්‍රශ්නේ වෙලාවක් යනවා නම් අපි වෙන වෙලාවක ගමු. මේ ඔබතුමාට කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද මේ විපරිණාම ලක්ෂණය ගැන මම පොඩ්ඩක් කල්පනා කරමින් ඉඳිද්දී මොකද බනක් අහද්දී මට තාමත් ඒක හරියට තේරෙන්නේ නැහැ මහත්මයා මේ ඒ කියන්නේ දැන් විපරිණාම කියන ලක්ෂණය දකිද්දී නැවතත් අර කාලය කියන සංකල්පයට කොටු වෙනවා ඒ කියන්නේ තිබිලා වෙනස් වුණා කියලා වගේ ඒ වගේ අදහසකට නැවත නැවතත් යනවා ඒක කොහොමද අපි නිරවුල් කරගන්නේ
ඔව් ඒක තමයි හොඳම දේ. දැන් ඒක ඒ නිරවුල් වෙන්නේ නැත්නම් හොඳයි. ඒ කියන්නේ තව විමසන්න ඕන. ඒක හරි. ඒ අපි විපරිණාමය මොකද්ද කියලා අපි දන්නේ නැහැ.
එහෙමයි.
දැන් අපි දන්න දෙයක් තියෙන්න පුළුවන්. විපරිණාමය කියන්නේ මේකයි කියලා. ඒ වුණාට දැන් බුදුහාමුදුරුව පෙන්නන එකත් එක්ක දැන් ඕක විමසගෙන යනකොට අපිට එක එක ප්‍රශ්නයි. නේද? අපි දන්නවා කියලා හිතුවට මේක ඇත්තටම දන්නවද?
එහෙමයි.
ඔස්සන් තමයි විමසීම අවදි වෙනවා කියන්නේ.
එහෙමයි.
තමයි එනකොට වෙන්න ඕන එක විමසීම අවදි වීම. අපේ නොවෙන්නම ඕක.
එහෙමයි. එහෙමයි.
ඔකේ අනේ ප්‍රශ්න මතුවෙනවා නම් හොඳයි.
ඔබතුමා බලපු විපරිණාමය කියන්නේ මොකද්ද? අපි දන්න එකක් එක්කනේ අපිට හොයාගෙන යන්න තියෙන්නේ.
එහෙමයි. එහෙමයි.
විපරිණාමයට අපිට අදහසක් තියෙනවා.
ඒක හරි.
ඔව් ඒක එක්ක තමයි
අපි අදහන්නේ. ඒක අපේ අදහස. එහෙමයි. දැන් දුක පිළිබඳ විපරිණාමය මොකක්ද කියලා දුක්ඛ ස්වභාවය කියන එක පිළිබඳව ඒ කියන්නේ මේ මොකද්ද මේ විපරිණාමය කියලා දක්වලා
තියෙන්නේ. දුක්ඛ කියන්නේ විපරිණාමය කියලා
තියෙනවා. අපි අර මේ අර දුක්ඛ කියන එක දැන් බෙදලා පෙන්නද්දී සංකත දුක්ඛ 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 විපරිණාම දුක්ඛ කියලා ඒ බෙදීමේදී එතෙන්ති කොහොමද විපරිණාමයේ කොයි ආකාරයෙන්ද තථාගතයන් වහන්සේ ඒක පෙන්වලා දෙන්නේ කියන එක?
ඔව්. ඒකට ඇයි විපරිණාම කියන එකට දුක්ඛ කියලා කිව්වේ නේ? දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංකත සංකාර දුක්ඛ. ඇයි මේක දුක්ඛ කියලා කිව්වේ නේ?
එහෙමයි.
එක තමයි මොකක්ද ඒ කාට හරි කියන්න පුළුවන්ද ඒ විපරිණාම දුක්ඛ කියන්නේ මොකක්ද විපරිණාම කියන්නේ නේද හොයන්න ඕන කාට හරි පුළුවන් ද උත්තරයක් දෙන්න අවහරි උත්සාහ කරනවාද විපරිණාමය දන්න කෙනෙක් කියා දෙන්න බලන්න. මහත්මයා අහපු ප්‍රශ්නේ. මුතන කාටවත් ඒ ප්‍රශ්නේ නෑ එක්කෝ ඒක ගැන හිතලා නෑ.
සෑ වෙනස් වෙන නිසා දුකයි කියන එකද?
වෙනස් වෙන නිසා ඒ කියන්නේ වෙනස් වීමට තමයි විපරිණාම කියන්නේ. ඒ අද
ડોක්ටර් මං හිතන්නේ අනිත්‍ය 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 බව කියන එක තමයි දුක වෙන්නේ. එතකොට
අනිත්‍ය බව දුකයි කියන එක ඒ තව එකක්. දැන් අහන්නේ විපරිණාම කියන්නේ
අනිත්‍ය. ඔව් විපරිණාමය කියන්නේ අනිත්‍යයි කියන එකනේ.
ඒකද? ආ. එතකොට මට ප්‍රශ්න දෙකක් අහන්න වෙනවා. අනිත්‍ය කියන්නේ මොකද්ද? විපරිණාමය කියන්නේ මොකද්ද? ඇයි දෙකක් කියන්නේ? දෙකක්ද එකක්ද? මොකක් හරි ඒ විපරිණාමය කියන්නේ අනිත්‍යයි කියලා තව වචනයක් දාලා හරියන්නේ නැහැ. අනිත්‍ය කියන්නේ මොකක්ද?
අනිත්‍ය ලක්ෂණය විපරිණාමය.
ඒ ලක්ෂණේ පරිණාමය කිව්වත් ඉතින් මං අනිත්‍ය කියන්නේ මොකද්දවත් දන්නේ නැහැ. ඒකේ ලක්ෂණේ කිව්වට කොහෙත්ම අහු වෙන්නේ නැහැ. විපරිණාමය. විපරිණාම දුක්ඛ කියලා එකක් අහලා තියෙනවා නේද?
එහෙමයි.
දැන් අර ඔය ඇහෙන්නේ අපිට මොකද්ද ඔක ඇහෙන්නේ දැන්? යමක් නිට්ටයද අනිත්‍යද කියලා. ඇස නිච්ඡං ආනිච්ඡං ආ. ඊළඟට ඒක දුක්කද සැපද දුකද කියලා අහන්නේ. යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාම සහිත නම් කියලා වචනයක් කියනවා. මොකද්ද මේ විපරිණාම කියන්නේ? ඒ තව පැත්තකින් අහලා තියෙන එක තමයි ඉස්සෙල්ලා කියේ දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියේ. ආදායි විපරිණාම. විපරිණාම අපිට අර සම්මානේ අර මෑනේ නැස්ති වගේ කියන අදහස වෙනස් වෙනවා කියන එක නේද විපරිණාම කියනකොට. විපරිණාම. නේද? එරවන් සාකනායි.
එහෙම.
විපරිණාම කියන එකේ එතකොට ඒ මොකද්ද දැන් විපරිණාමය කියන ප්‍රශ්නේ තමයි දැන් අහන්නේ.
නේ අර මෙනු සඳහන් කරා වගේ ඒ වෙනස් වීම එහෙම නැත්නම් ඒ පරිණාමයේ විපරිණාමයේ කියලා අර ලෝකය අදහස් කරන එක ගත්තාම දල වශයෙන් හරි නමුත් අර වෙලා තින්නේ අර එතෙන්දී අර අපි සංකල්පමය ගොඩක් එක්ක තමයි එතකොට ධහම දකින්න වෙන්නේ අර මොන දැන් මෙතුවක්කල් මමත් ඒකේ පොඩ්ඩක් බැහැලා හිටියා තව විමසන දැන් අර නමුත් දැන් මේ ශුන්්‍යත පටිසංවේදී දේශනාවකදී අර කාලය කියලා අපි ගන්න මේ මිනුම් දණ්ඩත් එක්ක මේ මේ ශුන්්‍යතාවයක් මේ බුදු දහමේ ශුන්්‍යතාවයේ යෙදෙන්නේ නැහැ කියන එකටත් අර අපි දකින ඒ කියන්නේ ගොඩනැගීමක් එක්ක දකින විපරිණාමයක් එහාගේ දෙයක් බුදු කෙනෙක් කියලා තියෙන්න ඕනි කියලා මට හිතෙනවා. ඒතර අර මොකද කාලය කියන්නේම මනසේ සංකල්පයක් යටතේ. ඒතර අපි වෙනස් වීම හැමතිස්සෙම ඒ මානෙට කාලයේ මානෙන් දැක්කොත් අපි බුද්ධ දේශනාවෙන් බැහැර වෙනවා කියලා මට හිතුණා.
ඔය කාලයට දාගත්තොත් ඒක බුද්ධ දේශනාව වෙන්න බෑ කියලා හිතෙන්න ඕනේ නේද? එහෙම තමයි ඒ විමසීම මතු වෙන්න ඕන. අපි කියන එක ලෝකෙට අයිති විග්‍රහයක්.
එහෙමද?
තමයි ඊතර වීම පැත්තටද?
එහෙමයි.
නැක. ඔය විමසීම යන්න ඕනනේ නේද?
එහෙමයි. එහෙමයි.
අන්න එහෙම තමයි ඒ විමසීම අවදි වෙන්නේ. දැන් බුදුදහම ඇහෙනකොට අපේ අවදි වෙන්න ඕන විමසීම. නැත්තම් මේක වැටහුණා කියනවා නම් අපිට දහම ඇහිලා නැහැ. නේද?
එහෙමයි.
ඕක තමයි මම මේ හැමතිස්සෙම මතක් කරන්නේ. බුදු කෙනෙක් පෙන්නන්නේ අපි දන්න එකක් නෙවෙයි. එහෙමනම් බුදු කෙනෙක් වැඩන්නේ නැහැ. මේ ලෝකේ කාටවත් හොයාගන්න බැරි වුණ දෙයක් මතු කරන්නනේ බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒකට මේ දහම එනකොට මේ අපේ ප්‍රශ්න කිරීම විමසීම මොකද්ද මේ? ඇයි මෙහෙම කියන්නේ? අපි දන්න දෙයක් කියන්න නම් බුදු කෙනෙක් අමුතුවෙන් ඕනේ නැහනේ. මෙන්න මේ විමසීම මතු වුණොත් තමයි අර ප්‍රඥාව අවදි වෙන්නේ. ප්‍රඥාවට ආහාර කියන එක. හරි? ඒක ප්‍රඥාවන්තයන්ටයි බුදු දහම කියන්නේ ඔන්න ඔතන. මේ දැනුම තියන අයට බුදුදහම කියලා නෙමෙයි අර ඒ විමසන ගතිය මතු වෙනවා. ඕන කෙනෙකුට මේ විමසන ගතිය දැන් සුමීත සෝපාකට අඟුලිමාලට මේ විමසන ගතිය අවදි වෙනවා. මේක ඇහෙනකොට. නේද?
එහෙම.
පස්වග මහණුන්ගෙත් අපිට කියන්න පුළුවන් දැන් කොණ්ඩඤ්ඤ සාමුදුරන්ගේ විතරයි මේ විමසන ගතිය මතු වෙලා ඒ ප්‍රඥාව වැඩුණේ ඒ වෙලාවේ. අනිත් හතර දෙනාටම ඒක වැටුන්නේ නැහැ නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය අහගෙන හිටියත්. ලංකෙන්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක අවබෝධ වුනේ කොණ්ඩඤ්ඤ දවසට විතරයි. ඊට බලන්න. දැන් කොච්චර සියුම් විමසීමක් කරන්න ඕනද? අපි විපරිණාමය දන්නවා කියලා හිතුවට නැත්තම් අනිත්‍ය දන්නවා කියලා හිතුවට කොච්චර මේක යන්න ඕනද විමසීම. සතර ඔබතුමා හිතපු හැටි හරි දැන්. විපරිණාමය කියලා බුදුහාමුදුරෝ යම් කිසි දෙයක් අදහස් කළා නම් ඕක කාලයට අයිති වෙන එකක් වෙන්න
බෑනේ.
මේ
එහෙම
අවස්ථා දෙකකට අයිති එකක්ද?
එහෙමයි.
ඒ කියන්නේ දැන් අපි විපරිණාමය කියන්නේ වෙනස් වීම කියන්නේ මොකද්ද?
ඔව්.
ඔන්න මේ වෙලාවේ මේ විදිහ තව වෙලාවක ඒ විදිහ නෙමෙයි. නේද? ඒකට වෙනස් වීම අල්ලන්න නම් අපිට අවස්ථා දෙකක්ම ඕනනේ.
එහෙම.
රූප ගත්තොත්, හැඩයක් ගත්තොත් හැඩ දෙකක් තියෙන්න ඕනනේ.
එහෙමයි.
මෙන්න මේ විදිහ අපි ඒක කම්පයා කරනවා තව විදිහක් එක්ක.
එහෙමයි.
දැන් ඔය දේ නොකර අපිට විපරිණාමය කියන එකට අර්ථයක් තියනවාද? වෙනස් වීම. දැන් ඕක කරලා නම් අපි ඒකට අර්ථය ගත්තේ මේක ලෝකෙට අයිතිද ඊතර වෙන දහමක්ද ඊළඟ? ප්‍රශ්නේ දැන් දහම ඇහිලා තියෙනකොට ඒකටත් යමු වෙන්න
ඕනනේ.
ඒ අදහස එනවා. දැන් මේකද බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ නැත්තේ. ඇත්ත අපිට ඒකෙනුත් තව ලැබීමක් වෙලාද? විපරිණාමය කියන්නේ මේකයි කියලා ලෝකෙට ඇවිත් දැනුමකද අපි ඉන්නේ? යමක ලැබගෙනද? ඒ වචනේ ඉන්නේ නේද?
එහෙම.
ඒ විමසීම ඉන්න ඕන නේද?
එහෙමයි.
අනේ ඒකයි මං කිව්වේ ඔන්න ඔය විමසීම අවදි වෙන්න ඕන දහම ඇහෙනවා නම්. ඒ ඔතුමා කිව්වේ හරි වැදගත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ ප්‍රශ්නේ නෙමෙයි වැදගත්. ඒකේ විමසීම අවදි වෙලා වෙනවා කියන්නේ. මොකද ඒ හිතන කොට තමයි ඔය ප්‍රශ්නේ. ඒක එක යමු වෙලා විමසන කොට. ඔන්න ඔය ගතිය තමයි අපේ නැත්තේ. ඒ මං දන්නවනේ මොකද්ද ඔය පරිණාමය කියන්නේ මහ ලොකු දෙයක්ද? ඒක වෙනස් නැහැ. එතකොට දැන් ප්‍රශ්න නැහැ නේද? ඒ කියන්නේ අපේ ප්‍රඥාවට ආහාර නැහැ. ප්‍රඥාවට ආහාර කියන්නේ ඇහෙන්න ඕන ඇහෙන එකට අනුව යමු වෙලා විමසන්න ඕන. අන්න ඒක මතු කරගන්න කියන එක තමයි මේ හැමතිස්සෙම මේ සාකච්ඡා වලදී ගන්න හදන්නේ. වන ඇහුණනම් සුසුසා පරිසුච්ච. ඒක නැත්නම් ඉතින් අපි දහම ඇහුණා කියන්නේ කොහොමද? අපේ මත ඒක ලැබගෙන බලන්න අනිත් පැයට අදහස් තියෙනවද? මේ ඔය කරුණ තමයි මේ මතක
කරන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම හරියටම නම් දන්නේ නැහැ. උනාට සම මට නිකන් අහන් ඉන්නකොට හිතුනේ දැන් මේ සමුදයේම නිරෝධය කියන තැනටම ඔය විපරිණාම කියන එක ඒ අදහස යෙදෙනවද කියලා. මොකද මේ දැන් ඒ විපරිණාම සමුදයේම නිරෝධය කියන තැනට විපරිණාම යෙදෙනවා නම් ඒ නිසාම තමයි අපිට මේක නිසාම තමයි අනිත්‍ය ස්වභාවය දුක්ඛ ඔය සකස් වීම ඔක්කොම වෙන්නේ එහෙම කියලා මස් නිකන් හිතුන හරි දන්නේ පෙරුවන් සම්මයි.
ඒක හරි කියන්නේ එහෙම විග්‍රහයක් තියෙනවා මට මතක විදිහට. විපරිණාමය කියන්නේ ඔය උදයබ්බ ඥානය කියන එක. උදේවය. තියෙනවා නේද?
එහෙම නම් අහලා නැහැ සර් මට මේ වෙලාවේ නිකන් හිතුන
එක.
අර මහලා තිබ්බට මං කලින්ම
කියනවා. නෑ ඔබතුමිය අහලා තියෙන හින්දා නෙමෙයි මං කිව්වේ. ඒ අදහස හරි පැත්තට යමු වෙන්නේ. සමුදයේම කොටසක් නිසා ඒ විපරිණාමය එන්න ඕන ඒ සමුදය ගැන. දැන් ඒකයි මං කිව්වේ ඒක අර අවස්ථා දෙකක් අරගෙන මේ සමුදය වුණා ಜಾති දෙකක් අරගෙන ඕක මේකට වඩා අරක වෙනස් කියන කතාවක් වෙන්න බැහැනේ.
ඔව්. ඒක කාලේ
කාලයටත් අහුවෙලා ලෝකෙටත් අහුවෙලා එකකට නෙමෙයි ಜಾති දෙකකටම අහුවෙලා කරන කතාවක්. ඉතින් එකක්වත් එක ස්වභාවයක්වත් හිතන්න බැයි නම් ස්වභාව දෙකක් අරගෙන ඕක එක්කම විස්තර කරන එක මොකද්ද නේ?
ඔව් ලෝකෙ
බල්ලෝ ඉන්නේ නෙමෙයි වතුරේ බල්ලෝ දෙන්නෙක්ම හදාගෙන මේ බල්ලට වඩා අර බල්ලා වෙනස් කියනවා වගේ කතාවක් නේද?
ආ
එකට බලන්නේ අපි කොච්චර එහාට මේක යන්න තියෙනවද? ඒ කරුණ නේද? ඒක හොඳයි. අන්නහම ඔය දහම විමසීම අවදි වෙන විදිහට දහම හොයන්න. එහෙම වුණොත් තමයි අපි අර කියන විදිහට මේ ලැබුණ අපිට ලැබිලා තියෙන්නේ ෂණ සම්පත්තියක් නේ මිල කරන්න බැරි වටිනකම. ඒකේ ප්‍රයෝජනේ ගන්න නම් ඔය ගැඹුරු විමසීමකට යන්න ඕන. හරි. අපි බෞද්ධ කියා ඉඳලා වැඩන්නේ අපි මාර්ගේ වැඩනවා කියා ඉඳලා වැඩන්නේ. මේ ඔය විමසීම අවදි වෙන විදිහට ධහම ඇහෙන්න ඕන. ඒ කියන්නේ ඒක අපේ පැත්තෙන් එන්න ඕන. ඇහෙන්නත් ඕන ඇහෙන එකෙන් ඒ සීමාව දිගෙන මනසක් අපිට යෙදෙන්න කල්‍යාණ මිත්‍රයා ගෙන් දහම ඇහෙන්නත් ඕන, අපේ පැත්තෙන් යෝනිසෝ මනසිකාරය වෙන්නත් ඕන නේද? ඒ දෙක කොච්චර සියුම් ධර්මතාවයක්ද? ඒ කරුණු යෙදී කරන්නේ ඒ සමුදයේම. සමුදය කියන්නේ මොකද්ද? ඒ සකස් වෙන බව නේ. සකස් වෙන බවේම මේ ඔය
නොවීම
විස්තරයක් වෙන්න ඕන එක විපරිණාමය කියන එක. අද සකස් වුණාට පස්සේ කියන කතාවක් වෙන්න බෑ නේ.
එහෙම වෙන්න බෑ.
ඒක කිසි තැනක මං හිතන්නේ තියෙනවා අපේට උපදෙස් දෙයක් කොහේ හරි වෙන පොතක තියෙනවා මේක මේ විපරිණාමය කියන්නේ කියන්නේ එක්ක උදයබ්බ ඥානය කියන්නේ විපරිණාමය හරි විපරිණාමය ඥානය කියන්නේ මෙන්න මේකයි කියලා හරි විස්තර කරපු තැන් තියෙනවා විග්‍රහ කරලා. ඒවා නැති වුණත් අපේ විමසීම අවදි වෙනකොට ඔය ඒ සත්‍ය පැත්තට යමු වෙනවා. අපේ තියෙන මත ටික අයින් වෙනවා. ඕක තමයි වෙන්නේ. يعني අපි මුලින් දාගන්නේ භාෂා අර්ථය අර්ථයනේ. ඒකෙන් තමයි පටන් ගන්න. අපි පාළි වචනයක් ඉගෙන ගන්නවා කියන්නේ භාෂා අර්ථය ඉගෙන ගන්නවා. ඒකට බුදුහාමුදුරෝ මේ වචන ටික යොදාගෙන තියෙන්නේ මේ භාෂාවක් උගන්වන්න නෙමෙයි. ඒකෙන් ඊතර වෙන අර්ථේ ඊතර වෙන ධහම මතු කරා. නේද? එකේ තව අදහස් තියනවද? මට හරි අදහස් හරි ප්‍රශ්න හරි තියනවද? අදහස් හරි ප්‍රශ්න හරි තියෙනවා නම් ඉදිරිපත් කරන්න නැත්නම් අය නැත්නම් අවසන් කරන්න පුළුවන්. දැන් ඔය එකයි මේ ප්‍රශ්නවල මේ දහමේ ප්‍රශ්න කිරීමේදී සරල ඒවා මොඩ කියලා නැහැ. ඒ විමසීම අවදි වෙනවද කියන එක තමයි ප්‍රශ්නවල මතු වෙන්න ඕන. ඒ මතු වෙන ස්වභාවය තමන්ගේ විමසීම අවදි වෙනවද, ප්‍රශ්න කරන බව අවදි වෙනවද, ප්‍රඥාව වැඩෙනවද කියන තැන තමයි දහම එන එකත් එක්ක යන්න තියෙන්නේ. හරි. කාට හරි තව අහන්න තියෙනවා නම් අහන්න, නැත්නම් අපි අවසන් කරමු තව ටිකකින්.
මේ පොඩි ප්‍රශ්නයක් මතක් වුණා. ඒක සනිකම් මට දැන් හැම වෙලේම හිතෙන එකක්. ඔය ගොඩක් කාලෙක ඉඳලා කියන්නේ දැන් මට නිතරම දැනෙනවා, හිතෙනවා, හැඟීමක් තියෙනවා නිකන් දැන් අර මං ඉන්න බවට. ඉතින් දැන් අර අපි මූලපාරය සූත්‍රය එහෙම කතා කරපු නිසා මට අහන්න හිතුනේ දැන් මං ඒක හැඟීම කියලා ගත්තොත් දැන් ඒක හැඟීම හොඳට තේරෙනවානේ හැඟීම. ඒතර ඒක ස්වરૂපයක්. එතකොට ඒ ස්වરૂපේ විමසුවොත් එතකොට දැන් අර අපි ඕනේ හැම එකටම මඤ්ඤණම් මඤ්ඤණා කී කියා ඉන්නකොට ඒක නිත්‍ය කරන්නේ අර මෙහින් අහංස කිව්වා වගේ ඒක නිත්‍ය කරන් ඉන්නේ එකත් වැරදිනේ. එතකොට මේ අපි එහෙම ස්වરૂපෙහි වොත් අන්තිමට මේ මඤ්ඤණා කියන වචනෙනුත් අපි ගැලවෙනවා වගේ.
ආමදරව අවදි වෙලා ඉන්නේ. ඔව්. ඒ කියන කතාව හරි. ඒ විමසීම අවදි වෙන්න ඕන ඒ දහම එහෙනකොට. හරි. ඒක එතෙන්දී
මෙන්නම කියන එකක් නෝ. ඒකත් එතකොට ඒ වචනේ එල්ලිලානේ අපි ඉන්නේ. ඒක නිශ්චය කරගෙනනේ.
ඒක නිශ්චය
කර. ඔව්. ඒ කියන්නේ මම ඉන්නවා කියන හැඟීමේස දැන් මට ඒ කියන්නේ දැන් මට තද ගතියක් දැනෙනවා. එහෙම එක නෙවෙයි මං කියන්නේ. ඒ ස්වරූපෙ නෙවෙයි. මේ මඤ්ඤණා කියන හැඟීමේ ස්වරූපෙ. ඒක නෙමෙයි මම ඉන්නවා කියන හැඟීම ස්වරූපේ. ඒක විමසුවත් විතර අපි වඤ්ඤාණා කියන වචනේ ගැලවෙනවා.
ඔව්. ඒ වචනයට වඩා ඒකේ අර ස්වකීය බව යෙදෙනවාද? සමා බව යෙදෙනවාද?
එතන විමසනවානේ.
ඔව්. ඒ දෙවි විමසීම අවදි වෙන විදිහට අපේ පැත්තේ එතන ඒකයි ඔය කියන්නේ දැන් ස්වකීය බව දකින්න පුළුවන්ද නේද? සක්කාය සක්කාය දැකීමනේ අපහසුමද? සක්කාය සක්කාය විදිහට දකින්න එකනේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අපහසුම දේ කියලා. නෑ ඒ ගතිය. ඒක තමයි අපිට අර අස්වලෝමෙන් අස්වලෝමීට වඩා දිදිනවට වඩා අපහසුයි කියන්නේ. එතකොට ඔය හැම විමසීමේදීම නෑ වගේ දැන් මඤ්ඤණාව කියන අර කිව්වා වගේ වචනෙට වඩා අපි වචනෙට පුරුදු වුණාම වෙන්නේ විමසීම නැති වෙනවා. අනිත්‍ය වචනේ හරි විපරිණාම වචනේ හරි මඤ්ඤණාව හරි ඒ කියන්නේ අපි මේක මන් දන්නවා කියන තැනට ගිහිල්ලා ගන්නෙම නැති. ඔන්න ඔතන තමයි අපිට මේ දකින්න අමාරු. අපි හිතනවා මේ මඤ්ඤණාව කියන එක මම දන්නවා කියලා. හැම වචනයකම ඕක තමයි ගාන්න තියෙන්නේ. එහෙන බුදු කෙනෙක්ගෙන් ඇහෙන හැම වචනෙම අපි දන්නවා කියන එක යෙදුනොත් අපිට ධහම ඇහෙන්නේ නැහැ. මේ ඉතර වෙන දර්ශනය කියන්නේ නොදන්න දෙයක්මනේ මේ මතු කරන්නේ. නේද? ඒක නොයි ගතිය. ඒ ගතිය මේ මතු කරගන්න. හරි. ඒ කියන්නේ අපේ අතු කරගන්න කිව්වට බෑ. අපේ විමසීම අවදි වෙන්න කියන්නේ ඔන්න ඕක. ඒ කියන්නේ අපි නිකන් හිතනවා නෙමේ මම දන්නවා කියලා. ඒක අපි ජීවත් වීමක්
තියෙන.
එහෙනකොටව දන්නවා කියන එකට ගිහිල්ලා ඉවරයි.
ඒකම සතියක් තියෙනවා.
ඒකම ඒකට තමයි කියන්නේ සතියක්
තියෙනවා.
එතකොට ඒ සතියක්ය පෙන්වන්න පුළුවන් නම් අන්න කල්යාණ මිත්‍රයා වෙනවා නේද? අපිට කල්යාණ මිත්‍රයා ලැබෙනවා. මොකද අපිට මේ දකින්නම බැරි මේ විස්තරේ පෙන්නලා දෙන කෙනානේ අපිට කල්යාණ මිත්‍රයා වෙන්නේ. දැන් බුදු කෙනෙක් පෙන්වන්නේ මේ අපිට දකින්න බැරි දෙයක්. කාටවත් හිතාගන්න බැරි දෙයක් මේ බුදු කෙනෙක් පෙන්වන්නේ. මේ පොතේදී. එතකොට මේ බුදු කෙනෙක් පෙන්වන්නේ මේ වගේ දර්ශනයක් කියලා මේ අපි බුදු දහම ඇහෙනකොට අන්න ඒ විමසීම අපි දන්නේ නැති එකක් නේ ඇහෙන්න. එතකොට නේ එතකොට ඒ ස්වરૂපේ නැත්නම් ඒ කියන බව. දැන් ඕවෙන් ඇහෙනව නේද අපි දහම කියන එක දහම විමසීම නේද?
වෙනස් සමානයකට යෙවෙන ගතියක් තේරෙන යම් තන්නික ඡායාවට
අන්න ඒ කෝණේ වෙනස් වෙනවා කියන එක ගැන පොඩි හැඟීමක් එනවා ඇතිතන. අපි අපි හොයන විදිහට මේක අහුවෙන්නෙම නෑ, ගැලපෙන්නෙම නෑ. නේද?
ඔව්.
යා, අහුවෙන්නෙම නැති, ගැලපෙන්නෙම නැති කෝණයකට අපිව යොමු කරනවා. එතන අපිට කරන්න බැරි වැඩකට අපිව යොමු කරනවා. ඒක තමයි ඊතර වෙන දර්ශනේ, ඊතර වෙන දහම, ලෝකෝත්තර දහම කියන්නේ. ඒක අපි දන්න එකක් නෙවෙයි. අපි දන්න එකකුත් නෙමෙයි, අපිට කරන්න පුළුවන් දෙයක්කුත් නෙවෙයි. ඒ ඒ ප්‍රඥාව අවදි වෙන විදිහට දහම ඇහෙන්න ඕන. ප්‍රඥාව අවදි වෙන විදිහට විදිහේ දහමක් ඇහෙනවා. ප්‍රඥාව අවදි වෙනවා කියන එක අපේ පැත්තේ වැඩ. ඒ දහම කියන එක කල්යාණ මිත්‍රයාගේ වැඩ. ඒක අහලා ඒකට යමු වෙන එක අපේ පැත්තේ වැඩ. නේද? ඒ දෙපැත්තේම ඒ කරුණු ටික මේ යෙදෙන්න ඕන. හොඳයි. මේ එහෙනම් මම මේ අදට අවසන් කරමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි ડોક્ટર රවි. එහෙමනම් අද දිනත් අපගේ කල්යාණ මිත්‍ර මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා අප වෙනුවෙන් මේ වගේ ඉතාම වටිනා ධර්ම කරුණු රාශියක් අපිට තියෙන ප්‍රශ්න රාශියක්ම පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඒ කරගන්නා ලද ධර්ම දාන මේ කුසලයක්. ඒ වගේම අප මේ සියලු දෙනාම ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත මේ සියලුම කුසල් අපි රවි මහත්මයාට අනුමෝදන් කරනවා. එතුමා ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් උතුම් ධර්මාබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම රවි මහත්මයාගේ පින්වත් මිය පරලොව ගිය දෙමව්පියන්ටත්, අනිකුත් මළගිය ඥාතීන්ටත්, ගුරුවරයන් වහන්සේලාටත්, ඒ වගේම සියලුම මළගිය ඥාතීන්ටත් මේ පින්වත්පත් වේවා. ඒ සියලුම දෙනාත් ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් උතුම් ධර්මාබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ ධර්ම සාකච්ඡාව සාර්ථකව කරගෙන යාමට උදව් උපකාර කරපු සියලුම මහත්ම මහත්මීන්ටත්, ප්‍රශ්න ඉදිරිපත් කරපු මහත්ම මහත්මීන්ටත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු ඔබ අප හැම සියලුම දෙනාටමත් උතුම් ධර්මාබෝධය පිණිසම මේ කුසලේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. රවි මහත්මයාට ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාව අවසන් කරන්න කියලා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. රවි මහත්මයා ප්‍රමාණ පින් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මම දෙනාටම සුලානින් මහත්මයතුළු සම්බන්ධව මම දෙනාටම ඉතින් අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා මේක සම්බන්ධීකරණය කරන මේ සුලානින් මහත්මයට. ඒ වගේම මේ නාලිකාව පවත්වාගෙන ආරම්භ කිරීමතුළු ඒ කරගෙන යන්න උදව් උපකාරී කරන ගායන් මහත්මයතුළු, පොතුහැර පවුලේ සියලු දෙනාට, ඊළඟට තාක්ෂණික වශයෙන් දායක වෙන සියලුම දෙනාට, ડોક્ટર අමලතුළු ඒ පිරිස, ඉතින් ඒ ප්‍රශ්න යොමු කරපු අය, අහගෙන හිටිය අය, ඒ හැම දෙනාටම අපි හැමෝම රැස් කරගත්තු පින් අනුමෝදන් වෙන්න, තව තවත් මේ ධහම ඇහෙන්න, ධර්ම සාකච්ඡා කියන්න, කල්යාණ මිත්‍රව ලැබෙන්න, මේ රැස්තරගත්තු පින් හේතු වාසනා වෙන්න, මේ ජීවිතය තුළම දහමෙන් ප්‍රයෝජනයක් අරන් ඒ ඉතර වෙන මාර්ගයට යොමු වෙන, සම්මා දිට්ඨිය ඇති වෙන විදිහම දහම ඇහෙන්න, ඒවා ගැන විමසන්නා අවස්ථාව ලැබෙන්න කියලා අපි ඒ සමවටම පුණ්‍ය අනුමෝදනා කරමු. තෙරුවන් සරණයි.
සත් 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 සත්